ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න අදත් ඔබේ ගුරු කෙතරින් මේ සෝදානම ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට ගෙන එන්න. අද දවසේ 11 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබ වෙත ගෙන එන්නේ හීල්ලොය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.
ආයුබෝවන් දුවේ පුතේ, තවත් අලුත් දවසක 10 ශ්‍රේණියට ගෘහ ආර්ථික විද්‍යාව පාඩමකින් හමු වීමටයි මේ සූදානම. වෙනද වගේම මම ඔයාලට මතක් කරනවා, අවශ්‍ය තොරතුරු සටහන් කර ගැනීමට පොතක් පෑනක් හා ඔබගේ ගෘහ ආර්ථික විද්‍යාව 10 ශ්‍රේණියට නියමිත පෙළ පොත සූදානම් කරගන්න කියලා. අද ඔබට මා කතා කරන්නේ පෝෂණ ඌනතා පිළිබඳව තොරතුරු සොයා බලයි කියන 9.1 නිපුණතා මට්ටම. මොකක්ද දුවේ පුතේ පෝෂණ ඌනතාවක් කියන්නේ? සිරුරට අවශ්‍ය කරන පෝෂක, ඒ කියන්නේ මහා පෝෂක හෝ ක්ෂුද්‍ර පෝෂක අවශ්‍ය ප්‍රමාණයට දීර්ඝ කාලයක් තුළ නොලැබී යාමෙන් නැතිවන රෝගී තත්ත්වය පෝෂණ ඌනතාවයක් කියලා අපි හඳුන්වනවා. මොකද්ද පෝෂණ ඌනතාවක් කියන්නේ? අපේ ශරීරයට අවශ්‍ය පෝෂක, එහෙම නැත්නම් මහා පෝෂක හෝ ක්ෂුද්‍ර පෝෂක අවශ්‍ය ප්‍රමාණයට දීර්ඝ කාලයක් තුළ නොලැබී යාමෙන් ඇතිවන රෝගී තත්ත්වය පෝෂණ ඌනතාවයක් කියලා අපි හඳුන්වනවා. මනා පෝෂණ තත්වයකින් යුත් දරුවන් හා දුර්වල පෝෂණ තත්වයෙන් යුත් දරුවන් ඔබ ජීවත් වන සමාජය තුල දැකලා ඇති. මොනවාද දුවේ පුතේ දුර්වල පෝෂණ තත්වයන්? යුත් දරුවන් හා නිරෝගී දරුවන් තුලින් ඔබ දකින ලක්ෂණ. ඒ ලක්ෂණ විදියට අපිට කියන්න පුළුවන්, පෝෂණ ඌනතාවලින් යුත් දරුවන් තුලින් පිළිඹුවන ලක්ෂණ ලෙස කෘෂ වූ ශරීරයක් පැවතීම, ඒ කියන්නේ ගොඩාක් කෙට්ටු වෙලා, සම වියලීම හෝ රැලි වැටීම. සමහර විට මේ කරුණු දෙකම සිදුවෙන්නත් පුළුවන්. සම ලස්සන නෑ, වියලි ස්වභාවයක් තියෙනවා, රැලි වැටිලා තියෙනවා. හිසකෙ සඩුවීම හා සිනුදු වීම, ඒ කියන්නේ කොණ්ඩෙ ගිහිල්ලා සිනුදු වෙලා. මුහුණේ පිරුණු බව අඩු වීම, ඒ කියන්නේ ළමයෙකුගේ මුහුණේ තියෙන ලස්සන බව නෑ, පිරුණු බව අඩුයි. ප්‍රියමනාප බව අඩු වීම, නිතරම නිදිමත ස්වරූපයෙන්, කම්මැලි ස්වරූපයෙන්, මලානික බවකින් තමයි යුක්ත වෙන්නේ. මා ප්‍රකාශවල කරුණු වලට පාදක වී තියෙන්නේ එම දරුවන්ට බලපා තියෙන පෝෂක ඌනතාවයයි. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය නොලැබී යාම. විවිධ පෝෂක වලින් සිරුර තුල සිදුවන කෘත්‍යයන් මොනවද කියලා අපි බලමු. දරුවෙකුගේ ආහාරයේ ප්‍රෝටීන හා ශක්තිය ඉතාම වැදගත් වෙනවා. ප්‍රෝටීන හා ශක්තිය ඉතාම වැදගත්. මේ ප්‍රෝටීන වලින් සිදුවන ක්‍රියාවලිය තමයි දරුවෙකුගේ ශරීරය වර්ධනය වීම, නියමිත වයසේ ප්‍රමාණයට වර්ධනය වීම, වයසට සරිලන උසහ බර ඇතිවීම. ඕනම වයසකදී ඒ වයසට ගැලපෙන උසක් තියෙනවා. ඒ උසට හරියන බර ඇතිවීම. ඊළඟට හෝමෝන හා එන්සයිම නිපදවීම. ශරීරයේ වර්ධන අවස්ථාවලදී විවිධ හෝමෝන බලපානවා. ඒ වගේම ආහාර ජීර්ණයට එන්සයිම බලපානවා. බුද්ධි වර්ධනය සිදුවීම. ඔබ දන්නවා දුවේ පුතේ, අපි පන්ති එක ළමයි ගත්තොත් ඒ ළමයි 30ක් ඉන්නවනම් ඒ 30 දෙනාගේ බුද්ධි මට්ටම වෙනස්. මේ බුද්ධි මට්ටම ඇති වෙන්නත් ප්‍රෝටීන් ආහාර ගොඩක් උදව් වෙනවා. කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඇතිවීම. කාර්යක්ෂමතාව කියන්නේ ඉක්මනින් වැඩ කරන්න පුළුවන්. ඵලදායීතාව කියන්නේ ඒ වැඩ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන වැඩි වෙනවා. ඊළඟට අපි බලමු දුවේ පුතේ, ක්ෂුද්‍ර පෝෂකයක් වන යකඩ වලින් ශරීරයට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. වෙහෙස ඇති නොවි වැඩ කිරීම. සමහර දරුවන්ට පුංචි වැඩක් කරත් හරි වෙහෙසයි. ඉසි වෙහෙස ඇති වෙන්නේ යකඩ අඩංගු ආහාර අඩු වුනාම. මතක තබා ගැනීමේ ශක්තිය වැඩි වීම. ශරීර වර්ධනය වීම. සුදු මැලි නොවී නිරෝගී පෙනුමක් ලබා දීම. ඔබ දැකලා ඇති ඔබ අසනීපුණු අවස්ථාවක වෛද්‍යවරයෙක් වෙත බෙහෙත් ගන්න ගියොත් ඇස යට බලනවා සුදු මැලි වෙලා ඉන්නවද කියලා. ඒ කියන්නේ යකඩ අඩංගු යකඩ තියෙනවද, යකඩ නියමිත ප්‍රමාණයෙන් ශරීරයට තියෙනවද. නිතර නිතර අසනීප නොවීම, ඒ කියන්නේ රෝග මර්ධන ශක්තිය ඇති වෙනවා යකඩ අඩංගු ආහාර වලින්. විටමින් ඒ වල වැදගත්කම බලමු. ඊළඟට ඇස් රෝග නොමැතිවීම, කියන්නේ ඇස් රෝග වලින් ආරක්ෂා කරනවා ඒ විටමින් අඩංගු ආහාර. රෝග මර්ධන ශක්තිය ඇතිවීම, නිතර නිතර ඔබ රෝගී වන්නේ නැහැ. පැහැපත් සමක් හා හිසකෙස් නිරෝගී වීම, ලස්සන හමක් ඇති වෙනවා ඒ විටමින් අඩංගු ආහාර වලින්. ඊළඟට හිසකෙස් නිරෝගී වීම, කළු පාට හිසකෙස් තියෙනවා, හිසකෙස් යාමක් සිදුවන්නේ නැහැ. ඊළඟට දරුවනේ ඛනිජ ලවණ වලින් වැදගත් මෙහෙයක් ඉටු කරන අයඩින් වලින් තියෙන ප්‍රයෝජන මොනවද කියලා බලමු. ඔබට අවශ්‍ය නම් තොරතුරු සටහන් කරගන්න. කායික මානසික ප්‍රබෝධයකින් යුක්තව වැඩ කිරීම, බුද්ධි වර්ධනය නිසි ලෙස සිදුවීම, ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවීම, ඉක්මනින් වෙහෙසට පත් නොවීම, ශරීර වර්ධනය සිදුවීම, ප්‍රාග් පරිණත දරුවන් බිහි නොවීම. මා හිතනවා මේ කරුණු ටික ඔබ දන්නවා. ඒ අතර පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. කායික මානසික ප්‍රබෝධයකින් යුක්තව වැඩ කිරීම, ඒ කියන්නේ වෙහෙසක් නැතිව වැඩ කරන්න පුළුවන්. මානසික ප්‍රබෝධයකින් කියන්නේ සතුටින් වැඩ කරන්න පුළුවන්. බුද්ධි වර්ධනය නිසි ලෙස සිදුවීම, ඒ කියන්නේ ඔබ පන්ති අධ්‍යයන කටයුතු කරනකොට මතක තබා ගැනීමේ ශක්තිය ඇතිවීම, යම් කිසි කරුණක් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවීම, ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවීම, ඒ කියන්නේ ඔබගේ වයසට එන විට ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙන්නේ මේ ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය හරියාකාරව සිදුවෙනවා නම්, ඒ කියන්නේ හෝමෝන නිෂ්පාදනය සිදුවෙනවා නම්, ගැහැණු ළමයෙක් නම් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන ස්රාවය වෙනවා, පිරිමි ළමයෙක් නම් ඇන්ඩ්‍රජන් ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන ස්රාවය වෙනවා. ඉක්මනින් වෙහෙසටපත් නොවීම, ඒ කියන්නේ මහා යම්කිසි කාර්යයක් පහසුවෙන් කර ගැනීමට හැකිවීම, ශරීර වර්ධනය සිදුවීම, ඒ කියන්නේ වයසට සරිලන උස ඇතිවීම, උසට සරිලන බර ඇතිවීම, ප්‍රාග් පරිණත දරුවන් බිහි නොවීම, ඒ කියන්නේ දරුවෙක් බිහි කරන්න මවක් දරුවෙක් දරා සිටිනවා මාස 9ක්. මේ මාස 9ට පෙර දරුවෙක් බිහි වෙන එකට අපි කියනවා ප්‍රාග් පරිණත දරුවන් බිහිවීම කියලා. ඊළඟට අපි බලමු කැල්සියම් වල ප්‍රයෝජන. සිදුරේ අස්ථි හා දත්වල මනා වර්ධනය, නියමිත දත් ඒම, දරුවකු නියමිත කාලයේදී ඇවිදීම, කකුල් බකල නොවීම, අස්ථිවල වර්ධනය නියමාකාරයෙන් සිදුවීම. කැල්සියම් වල වැදගත්කම අතර සිදුරේ අස්ථි හා දත්වල මනා වර්ධනය, ඒ කියන්නේ ඔබ උස යනවා කියන්නේ අස්ථි වර්ධනය වෙලා. ඊළඟට දුවේ පුතේ දත්වල මනා වර්ධනය කියලා කියන්නේ අවුරුදු 6-7 වගේ වෙනකොට ඔබ දැකලා ඇති කුඩා දරුවෙකුගේ දත් හැලෙනවා. ඒ දත් හැලිලා අලුතින් දත් එනවා. ඒ වගේම ඔබගේ වයසේ දරුවන්ට දත් තිබෙන්නේ දත් 28ක්. තවත් දත් 4ක් එන්න ඕන. එතකොට තමයි දත් 32ක් කියලා කියන්නේ. මෙන්න මේ විදිහට දත්වල පැවැත්මට අපි කියනවා දත්වල මනා වර්ධනය කියලා. නියමිත දත් ඒම, දරුවකු නියමිත කාලයේදී ඇවිදීම. සාමාන්‍යයෙන් අවුරුද්දක් පහු වෙනකොට දරුවෙක් ඇවිදින්න පටන් ගන්නවා. අස්ථිවල වර්ධනය වීමත් සමග මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ ශරීරයට අවශ්‍ය කැල්සියම් නිසි පමණ ආහාරයේ ඇතුළත් වුණොත් පමණයි. ඊළඟට කකුල් බකල නොවීම, ඒ කියන්නේ අර දුන්නක් වගේ නැමෙන්නේ නැතුව ලස්සනට කකුල් දෙක කෙලින් තිබීම. ඒකට තමයි කියන්නේ අපි කකුල් බක්කල නොවීම. අස්තිවල වර්ධනීය නියමාකාරයෙන් සිදුවීම. ඒ කියන්නේ ඔබ උස යෑම. අස්තිවල වර්ධනය සිදුවෙනවා කියන්නේ දරුවෙකු උස යෑම. මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ ආහාරයේ අඩංගු කැල්සියම් නිසා. ඊළඟට දුවේ පුතේ ඌනතා රෝග ලක්ෂණ මගින් පෙන්눔 කරන එකිනෙක ඌනතා රෝග මොනවද කියලා බලමු. ප්‍රෝටීන ශක්ති මන්ද පෝෂණය. මේ தත්ත්වයේ යටතේ ඇතිවන රෝගී தත්ත්වය තමයි කොෂියෝකෝර් හා මැරස්මස්. කොෂියෝකෝ හා මැරස්මස් යන රෝගී தත්ත්වයන් ඇති වෙනවා. ඒ සඳහා බලපාන හේතු විදියට ලදරු වියේ නිසි පෝෂණයක් නොමැතිවීම. ගුණාත්මක ආහාර අවශ්‍ය පෝෂක සහිතව නොලැබීම. නිතර නිතර ආසාදන රෝගවලට ගොදුරු වීම. ඒ කියන්නේ නිතර නිතර දරුවන් ලෙඩ වෙනවා, රෝගී වෙනවා. ගැබිනි සමයේ මවගේ පෝෂණය නිසි පරිදි සිදු නොවීම. කාන්තාවක් ගර්භණී වුණු අවස්ථාවේ ඇය හොඳ පෝෂණයක් නොගත්තොත් උපදින දරුවා ප්‍රෝටීන ශක්ති මන්ද පෝෂණය ඇති වෙලා කොෂියෝකෝ හා මැරස්මස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. පෝෂණ ඕනතා රෝග අතර ශුද්‍ර පෝෂක නිසා ඇතිවන රෝගී තත්ත්වයන් මොනවද කියලා බලමු. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ශුද්‍ර පෝෂක ඕනතා ලෙස යකඩ, විටමින් ඒ, සින්ක් ඕනතා බහුලව තියෙනවා. අපගේ ප්‍රජාව අතර යකඩ අඩුවීම නිසා නීරක්තිය ඇති වෙනවා. එසේ නැත්නම් රක්ත හීනතාවය විදියටත් අපි මේ හඳුන්වනවා. නීරක්තිය කියන්නේ රක්ත හීනතාවය කියන්නේ එකම රෝගී තත්ත්වය. මේ යකඩ ඌනතාවය නිසා එහෙම නැත්නම් ඇතිවන නීරක්තිය නිසා ඇතිවන රෝග තත්ත්වයන් තමයි අධික ලෙස විඩාවටපත් වීම. කුඩා වැඩක් කරත් වෙහෙස දැනෙනවා. ශරීර වර්ධනය අඩුවීම. සුදුමැලි ස්වභාවයක් ගැනීම. පහසුවෙන් ලෙඩ රෝග වැළඳීම. අඩු උපත් බරක් සහිත දරුවන් බිහිවීම. ඒ කියන්නේ දුවේ පුතේ සාමාන්‍යයෙන් උපදින විට ලදරුවෙකුගේ බර අපි කිලෝග්‍රෑම් දෙකහමාරක් තුනක් අතර තියෙන්න ඕන කියලා කියනවා. මේ දෙකහමාරට වඩා එහෙම නැත්නම් කිලෝ 3ට වඩා අඩු ලදරුවන් බිහි වෙනවා යකඩ ඌනතාවයේ ඇති මවකට. ඊළඟට සින්ක් ඌනතාවය. සින්ක් අඩංගු ආහාර අඩුවීම නිසා ඇතිවන ඌනතාවය. සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වීම. ඒ කියන්නේ නිතර නිතර රෝගවලට භාජනය වෙනවා. අධික ලෙස හිසකෙස් ගැලවීම. හිසකෙස් ගැලවී යනවා. සම ගොරෝසු වීම. ඒ කියන්නේ ශරීරයේ හැම ගොරෝසු ගතියක් ඇති වෙනවා. ශරීර වර්ධනය හොඳින් සිදු නොවීම. ආහාර අරුචිය. ඒ කියන්නේ කෑම ගැනීමට කැමැත්තක් නැහැ. ආහාර අරුචිය. තුවාල සුව වීම ප්‍රමාද වීම. ඒ කියන්නේ යම්කිසි තුවාලයක් වුණොත් ඒක සුව වෙන්න ගොඩක් කල් යනවා. ඒකට අපි කියනවා තුවාල සුව වීම ප්‍රමාද වීම කියලා. ඊළඟට දුවේ පුතේ අපි බලමු විටමින් ඒ ඌනතාවය. විටමින් ඒ ඌනතාවය ශුද්‍ර පෝෂකයක්, ඒ වුණාට අත්‍යවශ්‍ය පෝෂකයක්. තමස්සන්ධතාවය ඇති වෙනවා. ඒ කියන්නේ අඳුරු එළියේදී ඇස් නොපෙනීම. බීටෝලප සෑදීම. ඇහි සුදු ඉංග්‍රියාවේ කහ පැහැති ලප ඇති වෙනවා. අපි ඒකට කියනවා බීටෝ ලප ඇතිවීම. මේකට එම කියනවා බීටෝට් ලප ඇතිවීම කියලාද. අවසානයේ ඇස අන්ධවීම. ඇස වියලි ස්වභාවයට පත් වෙලා ඇස අන්ධ වෙනවා. මේට අපි හඳුන්වනවා කැරටෝ මැලේසියාව කියලා. කැරටෝ මැලේසියාව. ඒ කියන්නේ විටමින් ඒ ඌනතාවයේදී අර පළවෙනි ඌනතා තත්ත්වය තමස්සන්ධතාවයේදී ප්‍රතිකාර ගත්තොත් කැරටෝ මැලේසියාව ඇති නොවි බේර ගන්න පුළුවන්. විටමින් B1 තයමීන් ඌනතාවය. විටමින් B2 රයිබෝප්ලේවීන් ඌනතාවය. ඔබගේ පෙළ පොතේ 126, 127, 128 හා 129 යන පිටුවල මේ පිළිබඳව වැඩි විස්තරයක් තියෙනවා. පින්තූරත් සමග, ඔය කියන්නේ ඌනතාවයන් නැති වුණු දරුවන් හා පුද්ගලයන්ගේ පින්තූර සහිතව තියෙනවා. පොඩ්ඩක් පිටුව හරවලා බලන්න. ඊළඟට දුවේ පුතේ මේ පෝෂණය අඩුකම නිසා ඇතිවන ප්‍රධාන ඌනතා දෙකක් තමයි වයසට සරිලන උස නොමැතිවීම. අපි ඒක හඳුන්වනවා කුරු බව. මොකද කියන්නේ දුවේ පුතේ? කුරු බව. වයසට සරිලන උස, සාමාන්‍යයෙන් එක එක වයස් මට්ටම් වලදී පැවතෙන්න ඕන උස අපි දන්නවා. උස ඔබ දැකලා ඇති. අපි එක වසර පන්තියකට ගියොත් ඒ පන්තියේ ළමයි 20ක් ඉන්නව නම් මේ ළමයි 20 සමාන උසකින් නැහැ. ඒකට හේතුව තමයි අවශ්‍ය පෝෂක අඩුවෙන් අරගෙන තිබීම. වයසට નિયમિત උස නොමැති වීම. ඒකට අපි කියනවා කුරු බව. ඊළඟ ඌනතා තත්ත්වය තමයි උසට සරිලන බර නොමැති වීම. උසට සරිලන බර තියෙන්න ඕන නිරෝගී දරුවෙකුගේ. මේ තත්ත්වය ඇති වෙන්නේ මෙන්න මේ පෝෂණ අඩුවීම නිසා. මේකට අපි කියනවා උසට සරිලන බර නොමැති වුවොත් ක්ෂය වීම කියලා. මොකද්ද ක්ෂය වීම කියලා? ඒ වගේම දුවේ පුතේ වර්තමාන ලංකාවේ දක්නට ලැබෙන පෝෂණ ඌනතා ලෙස අපට හඳුන්වන්න පුළුවන් ප්‍රෝටීන ශක්ති ඌනතාවය. ප්‍රෝටීන ශක්ති ඌනතාවය මේ නිසා ඇතිවන රෝගී තත්ත්වය මා ඉහතින් සඳහන් කළා. කොෂියෝකෝ එම් ඊළඟ තත්ත්වය මැරස්මස්. විටමින් B සංකීර්ණය අවශ්‍ය නම් සටහන් කරගන්න. විටමින් B සංකීර්ණය, ඒ කියන්නේ තයමීන්, රයිබෝප්ලේවීන්, නයසීන්, පැන්ටතොනික් අම්ලය, සයනකොබලමීන් කියන විටමින් B සංකීර්ණය. මෙන්න මේ පෝෂකය අඩුවීමෙන් ඇතිවන රෝගී තත්ත්වය තමයි බෙරිබෙරි රෝගය. බෙරිබෙරි රෝගය. විටමින් C ඌනතාවය තමයි ශීතාදී රෝගය. විටමින් වර්ගීකරණයේදී ඔබ ඉගෙනගෙන ඇති ඉතා ඉක්මනින් විනාශ වන විටමිනය තමයි විටමින් C. ඒ කියන්නේ ගහකින් අස්වැන්න නෙළුව අවස්ථාවේ ඉඳලා අපි ආහාරයට ගන්න අතුරුම විටමින් C විනාශ වෙනවා. මේ විටමින් C ඌනතාවේ අපි හඳුන්වනවා ශීතාදී රෝගය කියලා. ශීතාදී රෝගය, විදුරු මස් තුවාල වෙලා ලී ගැලීම, ශීතාදී රෝගය. විටමින් D ඌනතාවය. විටමින් D ඌනතාවය අස්ථි විකෘති රෝගය. අස්ථි විකෘති කියන්නේ කකුල් වල નિયમિત ඍජු බව නැහැ, දුන්නක් වගේ නැමිලා තියෙනවා. අපි මේකට කියනවා අස්ථි විකෘති රෝගය. තවත් නමකින් හඳුන්වනවා රිකට්සියාව. රිකට්සියාව. විටමින් E ඌනතාවය තමයි ප්‍රජනන ශක්තිය දුර්වල වීම, දරුවන් නොලැබී යාම. විටමින් K ඌනතාවය තමයි ලේ කැටි ගැසීම, ප්‍රමාද වීම. යම්කිසි අනතුරක් වුණාම, එහෙම නැත්නම් කැපුණම, යම්කිසි ස්ථානයක කැපීමක් සිදු වුණාම එතන ලේ කැටියක් හැදෙනවා. මේ ලේ කැටියක් හැදිලා ලේ ගැලීම එතනින් නතර වෙනවා. ඩොට් එකක් වගේ හැදෙනවා. මේ ඌනතාවය ඇති වෙන්නේ විටමින් K අඩංගු ආහාර නොමැති වීම නිසා. යකඩ ඌනතාවය නිරක්තිය, රක්තහීනතාවය. අයඩීන ඌනතාවය ගලගණ්ඩය ඇතිවීම. අර බෙල්ලේ ගෙඩියක් ඇති වෙන්නේ ඔබ අහලා දැකලා ඇති. අයඩීන ඌනතාවය අපි ඒකට කියනවා ගලගණ්ඩය ඇතිවීම. කැල්සියම් හා ෆොස්ෆරස් ඌනතාවය. අස්ථි විකෘති වීම. ඊළඟට નિયમિત ප්‍රමාණයට දත් නැතිවීම. හිසකෙස් වර්ධනය වී නොතිබීම. කැල්සියම් හා ෆොස්ෆරස් ඌනතාවය. ඔබගේ පෙළ පොතේ 128, 129 පිටුවල වැඩි විස්තරයක් තියෙනවා. යොමු වෙන්න. පෝෂණ ඌනතා නොසලකීම හේතු කොටගෙන ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල විදියට හඳුන්වනවා පෝෂණය දුර්වලවීම නිසා විවිධ රෝගාබාධ ඇතිවී ශරීරය රෝගී භාවයට පත්වෙනවා. ඒ මගින් ශරීරයේ දෛනික කටයුතු කරගෙන යාමට අපහසු වෙනවා. දෛනික කටයුතු කියන්නේ අපි පාසල්ලේම පාසලේ වැඩ කිරීම, නිවසට යාම, නැවත වැඩ කර ගැනීම, මෙන්න මේවා තමයි අපි දෛනික කටයුතු කියලා කියන්නේ. පෝෂණ ඌනතා වළක්වා ගැනීමට ගත හැකි පියවර ලෙස නිවැරදි ආහාර පුරුදු අනුගමනය කිරීම. නිවැරදි ආහාර පුරුදු අනුගමනය කිරීම. නිවැරදි ජීවන රටා අනුගමනය කිරීම. නිවැරදි ජීවන රටා අනුගමනය කිරීම. මොනවද දරුවනේ නිවැරදි ආහාර පුරුදු කියන්නේ? අවශ්‍ය නම් ඔබ සටහන් කරගන්න. සමබල ආහාර වේලක් ගැනීම. ඒ කියන්නේ පෝෂක පදාර්ථ වලින් පිරිපුන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, ඛනිජ ලවණ, විටමින් කියන පෝෂක පදාර්ථ සියල්ලම අඩංගු ආහාර වේල් දිනපතා දෛනිකව ආහාරයට ලබා ගැනීම. ඊළඟට වතුර වීදුරු 8ක් 10ක් පමණ දවසකට පානය කිරීම. සමබල ආහාර වේලක් ගැනීම යටතේ අයිති වෙනවා. විවිධ පළතුරු වර්ග දිනපතා ආහාරයට ගැනීම. අපි දවසකට පළතුරු වර්ග 5ක්වත් ආහාරයට ගන්න ඕන. වර්තමාන සමාජයේ බහුල වෙලා තියෙන කහපාට දොඩන්, ඇපල් විතරක් නෙවෙයි පළතුරු කියලා අදහස් කරන්නේ. ඒවා විදේශ රටවලින් ගෙන්වන මාස ගණනක් වෙළඳ පොලේ පවතින පළතුරු. අපි ගොඩක් කාලවට ආහාරයට ගත යුතු පළතුරු තමයි කිස් ඉතුණු කිසල් ගෙඩි, කසලබෝ, ඊළඟට දොඩන්, වේරළු, නෙල්ලි, කජ්පුහුලං, මෙන්න මේ වගේ පළතුරු. සී විටමින් බහුලයි. මේ පළතුරු වර්ග 5ක් විතර ගන්න පුළුවන්. වර්තමාන සමාජයේ පළතුරු විදිහට ළමයින් අතර ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ ඇපල්, කහ දොඩම් කියන ඒවා. ඒවම විතරක් නෙවෙයි පළතුරු කියලා කියන්නේ බෙලි, දියුල්, මෙන්න මේවා ඔබගේ ආහාරයට ඇතුළත් වෙන්න ඕන. ඊළඟට ප්‍රමාණවත් තරම් දෛනිකව ජලය පානය කිරීම. උදෑසන ආහාරය අනිවාර්යයෙන්ම ගැනීම. ගොඩක් වෙලාවට පාසල් ළමුන් අතර උදෑසන ආහාරය ගැනීම ගිලිහී යනවා. අපි දැක තියෙනවා උදෑසන ආහාරය අනිවාර්යෙන් ගන්න ඕන හොඳ ආහාර වේලක්. ඔය කඩේ තියෙන කෑම නෙවෙයි, කඩෙන් ගන්න සුළු කෑම නෙවෙයි, රෝල්ස්, කට්ලට් නෙමෙයි, ඔබගේ මව විසින් පිළියෙල කළ, ගෙදර පිළියෙල කළ ආහාර උදේ ආහාරයට ගැනීම තමයි ගොඩාක් වෙලාවට සෞඛ්‍යයට හිතකරවන්නේ. බත් එළවලු සමග, එහෙම නැත්නම් තැඹු මුං ඇට, තැඹු කඩල, මෙන්න මේ වගේ දේවල්. ඊළඟට ඉන්දියාප්ප, ආප්ප, මේ වගේ නිවසේ පිළියෙල කළ ආහාර උදේ ආහාරයට ඇතුළත් වෙන්න ඕන. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව කුඩා ආහාර වේල් දිනකට කීපවරක් ලබා ගැනීම. ප්‍රධාන ආහාර වේල් තුන කියලා අදහස් කරන්නේ උදේ, දවල්, රාත්‍රී. ඊට අමතරව උදේ 10ට සවස 3ට අපි කෙටි ආහාර ගන්නවා. ඒ කියන්නේ බිස්කට් කීපයක්, ඉදුණු කෙසෙල් ගෙඩියක්, කිරිතේකක් අපේ ආහාරයට එකතු වෙනවා. මේවා අපේ ශාරීරික වර්ධනයට ගොඩාක් ඉවහල් වෙනවා. අධික සීනි සහිත පැණි බීම වලින් වැළකීම. අද වෙළඳ පොලේ තියෙනවා පැණි බීම වර්ග පාට පාට. මෙන්න මේවා තමයි අධික සීනි සහිත පැණි බීම වලින් වැළකීම. හදිසි අවස්ථාවක පානය කළාට කමක් නැහැ. නමුත් දෛනිකව මේ වගේ පාන ආහාරයට එකතු වෙන්න සුදුසු නැහැ. ලියවැඩියා තත්වයන් ඇති වෙන්න පුළුවන්. අධික මේද සහිත ආහාර වලින් වැළකීම. අධික මේද සහිත ආහාර වලින් වැළකීම. ගොඩක් වෙලාවට නිවසේ පිළියෙල කළ ආහාර ගැනීම ගැටලුවක් වන්නේ නැහැ. එසේ නැතිව දිනපතා ඔබ කෙටි කෑම නිවසේ පිළියෙල කරන්න නැතුව ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැහැ. නිවැරදි ජීවන රටා අනුගමනය කිරීම. බලමු මොකද්ද නිවැරදි ජීවන රටාවක් කියලා කියන්නේ කියලා. සකසන ආහාර මිලදී ගැනීම අඩු කිරීම. සැකසු ආහාර කියන්නේ රෝල්ස්, කට්ලට් මෙන්න මේ වගේ මිලදී ගන්න. සැකසු ආහාර මිලදී ගැනීම අඩු කිරීම. නිවසේදී සකසන ආහාර ලබා ගැනීම. නිවසේදී සකසන ආහාර ලබා ගැනීම. දුම්පානයෙන් වැළකීම. ඒ කියන්නේ දුම්පානය කරන්නත් හොඳ නැහැ. අක්‍රීය දුම්පානය සිදු වෙන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ තවත් කෙනෙක් දුම්පානය කරන ස්ථානයක අපි හිටියොත් අපි දුම්පානය වෙනවා අක්‍රීය දුම්පානය විදියට. මේ තත්ත්වය ඇති වෙන්න හොඳ නැහැ. මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීම. මත්තන ද්‍රව්‍ය ගන්න එපා. ශරීර ස්කන්ධය පාලනය කර ගැනීම. ඔබ අහලා ඇති BMI කියලා කියන්නේ ශරීර ස්කන්ධය පාලනය කර ගැනීම. වයසට සරිලන උස හා බර පැවතීම. බර වැඩි වෙනව නම් පොඩ්ඩක් කෑම අඩු කර ගන්න ඕන. බර අඩු වෙනව නම් නිසි පරිදි ආහාරයට එකතු කර ගන්න ඕන. තන්තු අඩංගු ආහාර දෛනික ආහාරයට ගැනීම. මොනවද දරුවනේ තන්තු අඩංගු ආහාර කියන්නේ? සෙලියුලෝස් බහුල ආහාර. සෙලියුලෝස් බහුල ආහාර විදියට අපි හඳුන්වනවා කෙසෙල් මුව, අඹරැල්ල, අන්නාසි, ගස් ලබු, කෙසෙල් ගෙඩි මේ වගේ සෙලියුලෝස් බහුල ආහාර අපේ ශරීරයට වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ගොඩක් කාලවට නොවන රෝග සෑදීම පාලනය කරනවා. ඊළඟට දරුවනේ ඔබට මා ඉදිරිපත් කරනවා ප්‍රශ්න කීපයක් හා ඒට ගැළපෙන පිළිතුර ලියාගන්න. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන යකඩ ඌනතාව වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන යකඩ ඌනතාව වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කරන්න. පිළිතුරු සත්ව ආහාර වලින් ලබා දෙන හීම් යකඩ. අවශෝෂණය පහසු කිරීමට විටමින් සී බහුල අලුත් එළවලු පළතුරු අනුභව කිරීම. සත්ව ආහාර වලින් ලබා දෙන හීම් යකඩ අවශෝෂණය පහසු කිරීමට විටමින් සී බහුල අලුත් හිලවලු පළතුරු අනුභව කිරීම. ඛනිජමය ආහාරවල අඩංගු යකඩ අවශෝෂණය පහසු කිරීමට විටමින් සි බහුල අලුත් හිලවලු පළතුරු අනුභව කිරීම. ඛනිජමය ආහාරවල අඩංගු යකඩ අවශෝෂණය පහසු කිරීමට විටමින් සී බහුල අලුත් එළවලු පළතුරු අනුභව කිරීම. ආහාර පිළියෙල කිරීමේදී සියඹලා, ගොරකා වැනි ආම්ලික දෑ එකතු කර ගැනීම. ආහාර පිළියෙල කිරීමේදී සියඹලා, දෙහි, ගොරකා වැනි ආම්ලික දෑ එකතු කර ගැනීම. මෙහිදී විටමින් C වලට අමතරව ඒවායේ අඩංගු වෙනවා ටාටරික් අම්ලය, සිට්‍රික් අම්ලය, මැලික් අම්ලය. යකඩ අවශෝෂණය පහසු කරයි. ආපතෝසේ වැනි ආහාර පිළියෙල කිරීමේදී පැසීමට භාජනය කිරීම නිසා පැසීමට භාජනය කිරීම නිසා යකඩ අවශෝෂණය පහසු වේ. යකඩ අවශෝෂණය පහසු වේ. මොකද දරුවනේ පැසීම කියන්නේ? ඔබ දැකලා ඇති අපි ආප මිශ්‍රණය සඳහා අපි ආප මිශ්‍රණය හදලා පිපීමකට පොඩි වෙලාවක් තියලා තියෙනවා. මේ නිසා පැසීමක් ඇති වෙලා තමයි ආප පිපීම ඇති වෙන්නේ. තෝසි හදන කොටත් එහිමයි. අපි උඳුහා හාල් පිටි එකතු කරලා මිශ්‍රණය හදලා පැය 7-5ක් තියලා තියෙනවා. එතකොට පිපීමක් සිදු වෙනවා. මේ පිපීම නිසා පැසීමක් ඇති වෙනවා. මෙන්න මේ පැසීම නිසා ඒවයේ අඩංගු යකඩ ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රෝටීන් අඩංගු ආහාරවල ඇතිලයිසීන් යකඩ අවශෝෂණය පහසු කරයි. තේ හා කෝපිවල අඩංගු ටැනින් හා කැෆේන් යකඩ අවශෝෂණයට බාධා කරන බැවින් ආහාර වේලක් ගැනීමට පැය භාගයකට පෙර හා පසු තේ කෝපි පානයෙන් වැළකී සිටීම. ධාන්‍ය හා මාෂ භෝගවල අඩංගු ෆයිටික් අම්ලය අද්‍රව්‍ය ෆයිටේට් සංයෝග සෑදීමද කොළ එළවලුවල අඩංගු ඔක්සලික් අම්ලය අද්‍රව්‍ය ඔක්සලේට් සංයෝග සෑදීමද යකඩ අවශෝෂණයට බාධා ඇති කරයි. ධාන්‍ය හා මාෂ භෝගවල අඩංගු ෆයිටික් අම්ලය අද්‍රව්‍ය ෆයිටේට් සංයෝග සෑදීමද කොළ එළවලුවල අඩංගු ඔක්සලික් අම්ලය අද්‍රව්‍ය ඔක්සලේට් සංයෝග සෑදීමද යකඩ අවශෝෂණයට බාධා ඇති කරයි. ආහාරයෙහි තන්තුමය කොටස් වැඩිපුර අඩංගු වීම යකඩ අවශෝෂණයට බාධා ඇති කරයි. ආහාරයෙහි තන්තුමය කොටස් වැඩිපුර අඩංගු වීම යකඩ අවශෝෂණයට බාධා ඇති කරයි. යකඩ අඩංගු පරිපූරක ලබා දීම පරපෝෂිත ආසාදන ඇති විට සුදුසු ප්‍රතිකාර ලබා දීම. පරපෝෂිත ආසාදන කියලා කියන්නේ පණු රෝග තියෙනවා නම් දරුවෙකුට ඒ සඳහා බෙහෙත් ලබා දීම. එතකොට පණුවන් ඉවත් වෙලා ශරීරයේ තියෙන යකඩ උරා ගැනීම වැළකෙනවා. ඊළඟට දරුවනේ මා ඔබට ඉදිරිපත් කරනවා 2019 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නවලට ප්‍රශ්න කීපයකට හේතු වෙලා තියෙන්නේ, තෝරාගෙන තියෙන්නේ මේ ඔබගේ පාඩම. ප්‍රශ්න අංක 4 2019 ඔබගේ ගෘහ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්න 4ක් ඇතුළත් වෙලා තියෙනවා මේ පාඩම ආශ්‍රිතව. ලියාගන්න එහි ප්‍රශ්නාංක 4, 11, 12, ප්‍රශ්නාංක 17. 4 වෙනි ප්‍රශ්නය තෝරාගෙන තියෙන්නේ ඔබගේ පාඩම ඇසුරෙන්. ශරීරය තුළ යකඩ අවශෝෂණය පහසු කරන සංයෝග දෙකක් වනුයේ පළවෙනි පිළිතුර ටැනින් සහ ලයිසීන්ය. දෙවන පිළිතුර ෆයිටික් අම්ලය සහ මැලික් අම්ලය. තුන්වන පිළිතුර ටැනින් සහ මැලික් අම්ලය. හතරවෙනි පිළිතුර මැලික් අම්ලය සහ ලයිසීන්. මැලික් අම්ලය සහ ලයිසීන්. නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර මැලික් අම්ලය සහ ලයිසීන්. ඊළඟට දරුවනේ 11 වන ප්‍රශ්නය ලියාගන්න මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන 11 වන ප්‍රශ්නය. නීරක්තයට හේතුවනුයේ මින් කුමන පෝෂක ඌණතාවද පළවෙනි පිළිතුර යකඩ සහ සින්ක් දෙවෙනි පිළිතුර ෆෝලික් අම්ලය සහ විටමින් C තුන්වෙනි පිළිතුර ප්‍රෝටීන සහ අයඩින් හතරවෙනි පිළිතුර තඹ සහ විටමින් D නිවැරදි පිළිතුර දෙවන පිළිතුර ෆෝලික් අම්ලය සහ විටමින් C. ඊළඟට 12 වන ප්‍රශ්නයක් තියෙන්නේ මේ පාඩම ආශ්‍රිතව. ගලගණ්ඩය සහ තමසන්ධතාව යන රෝග තත්ත්ව කෙරෙහි අවදානම අඩු කිරීමට හේතුවන ආහාර පිළිවෙලින් ගලගණ්ඩය සහ තමස් අන්ධතාව යන රෝග තත්ත්ව කෙරෙහි අවදානම අඩු කිරීමට හේතුවන ආහාර පිළිවෙලින් පළවෙනි පිළිතුර නිවිති සහ ගෝවා දෙවෙනි පිළිතුර මුහුදු මාළු සහ ගෝවා තුන්වෙනි පිළිතුර නිවිති සහ කහපැහැති පළතුරු හතරවෙනි පිළිතුර මුහුදු මාළු සහ කහපැහැති පළතුරු නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර මුහුදු මාළු සහ කහපැහැති පළතුරු. ඊළඟට මේ ප්‍රශ්න පත්‍රයේ 27 වන ප්‍රශ්නය කොෂියෝකෝ රෝගයෙහි රෝග ලක්ෂණ කීපයකි. සමවියලීම නිතර කුසගින්නෙන් පෙලීම. හිසකෙස් අඩුවීම උදරය විශාල වීම මෙහි නිවැරදි පිළිතුර වෙන්නේ උදරය විශාල වීම. ඉතින් දුවේ පුතේ, අද ඔබට මා කතා කළා 9.1 නිපුණතා මට්ටම පෝෂණ ඌණතා පිළිබඳව තොරතුරු සොයා බලයි. ලංකාවේ තියෙන පෝෂණ ඌණතා මොනවද? ඒවට ගත යුතු පිළියම් මොනවද? ඒ ඌණතා රෝග නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවද? ඊළඟට ඔබගේ ගෘහ ආර්ථික විද්‍යා අපොස සාපෙළ විභාගය සඳහා පසුගිය ප්‍රශ්න පත්‍රයක අඩංගු ප්‍රශ්න කීපයක හා පිළිතුරු. ඉතින් තවත් මෙවැනිම පාඩමකින් අපි හමුවනතුරු ඔබට ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩම ඔබට ගෙනාවේ හේලොයේ ශ්‍රී සුමංගල මහාවිද්‍යාලයේ නර්මදා අබේදීර ගුරුමෑණියන්.